අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත මම ගෞරව පූර්වක ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු සාදු.
ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මම උපාලි අංකල්ට ආරාධනා කරනවා.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්, තෙරුවන් සරණයි.
පාර්ථායක ඉරියව්ව පර්යංකය මූල කර්මස්ථානයේ හුස්ම රැල්ල, කාලය විනාඩි 48යි, වාරය උදෑසන. පර්යංකයට ගොස් දෑස් පියාගෙන හුස්ම රැල්ලට අවධානය ගෙන ගියමි. මුලපටන්ම හුස්ම සියුම්ව දැනේ. හුස්මෙහි ලක්ෂණ දැනෙන්නේ නැත. අවට ශබ්ද මෙන්ම සිතුවිලිද පර්යංක කාලයේ පැමුණුනි. නමුත් මට හුස්ම සියුම් බවද දැනේ. හුස්ම නාසයෙහි ඇතුළ වැඩ කරන බව දැනේ. හුස්ම ඇතුල්වන පිටවන බවක් දැනෙන්නේ නැත. හුස්ම නාසය ඇතුළෙහි එහෙ මෙහෙ වන බව දැනේ. ස්වාමීන් වහන්ස, මට හුස්ම සියුම් වන විට සිහිය කොතනටද පවතින්නේ කියා පැහැදිලිව තේරෙන්නේ නැත. පුහුණු වීම අතරතුරත් හුස්ම සියුම් වන විට මට යම් නිදිමත ගතියක් දැනේ. මගේ ඉදිරි භාවනා කටයුතු සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හුස්මේ ගති ලක්ෂණ තේරෙන්නේ නැහැ කිව්වට ඒ සියුම් භාවය හුස්මේ ගති ලක්ෂණයක් තමයි. හුන්දේ හුස්මේ තියෙන ඒ චලනයේ වෙන ගතිය හුස්මේ ගති ලක්ෂණ තමයි. ඉතින් ඒ සාර පිම්බීම ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළ දැනගන්න බැරි වුණාට මේව දැනෙන එක සියුම් මනසක හැටි. ඉතින් ඊගාවට ඒ සියුම් වේගන යනකොට අර නිදිමතට නැත්තම් ඒ පා වෙන ගතියට ලෑස්තිලා යන එක තමයි ඊගාවට කරන්න තියෙන්නේ. මේ හුස්ම සියුම් වීම තමයි පෙරමග ලකුණු. පුබ්බ නිමිත්ත, පුබ්බ කරණේ. ඒ වෙනකොට හුස්මට තියෙන ආශාව අඩුවීමට ඉඩ තියෙනවා. එතකොට තමයි නිදිමත හෝ සද්ද හෝ වේදනාව හෝ හිතවිලි එන්නේ. අන්න එකට සූදානම් මනස ජීවිතේ වෙනස් කරන සුළුයි. දේවල් වෙන්න ඉස්සෙල්ලා ඒකේ ග්‍රහචාරයේ තේරෙනවා. වටපපසරිය තේරෙනවා. ඉතින් ඒක මේකේ ලස්සනට වාර්තා වෙලා තිනවා. ඒක භාවනා ඉත්‍රි ඊගාව පීවර සඳහා ආපු ආරාධනාවක්. අන්නේ මේ පුබ්බ නිමිත්ත පුබ්බකරණය පිළිබඳ අවදි භාවයක් ඇතිව ඉදිරියට යන්න. එතකොට ජීවිතේ ඕනම දෙයක් සිද්ධ වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ පෙරමග ලකුණු පුබ්බකරණ පුබ්බ නිමිත්ත. ඉතින් ඒක ඇත්තට වේදකමකට වඩා හේදකමක් කියලා හිතාගෙන ගැඹුරු බලන්න. අපි යනවා ඊගාව වාර්තා.
මම චැට් එකට කැවිලා තියෙනවා තව එක.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මණ ආරම්භයේ සිටම નિરાයාසයෙන් සිදුවේ. පර්යංකයට වාඩි වීමට විශේෂ තැනක් හෝ අවස්ථාවක උවමනාවක් නොමැත. නිශ්චලව ඇස් පියාගත් විට සිත નિરાයාසයෙන්ම ඇතුළට යොමු වේ. ඉන්පසු හිස් අවකාශයක් අත්දකි. අවකාශය තුලින් මතුවන විවිධ දේ පෙනී දිය වී යයි. මේ අවස්ථා ගණනාවකදී ඒ සියල්ල බොඳ වී ගොස් අඩ නින්දකට වැටුණාක් මෙන් කිසිවක් ගැන දැනුවත් භාවයක් නොමති විය. ඉදිනදා ජීවිතයේද දැනෙන්නේ කිසිවක් කිසිවෙක් නොහඳුනන තැනක සිටිනවා මෙනි. රස විඳීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නැත. විවිධ දේ ඔස්සේ ලුහුබැඳ යාම්ද නැති තරම් ය. පෙර දැනුන නීරස ගතියද දැන් ගානක් නැත. එන දේට නිශ්චලව මූණ දෙයි. යමකින් ඇති වී එසැනින් එයා නැති වී යන ආකාරයේ බලා සිටි. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තිරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඉස්සෙල්ලා කරපු වාර්තාවේ කරන එක්කනා හරියට ඒ පෙරමග ලකුණු පෙරනිමිති බලන්න දන්නවනම් ওই පස්සේ කියපු වාර්තා කරපු එක්කනා ඉන්න තැනට යනවා. සියල්ලම බොඳ වෙලා යනවා. එනවා යනවා තමයි. ඒ වතර කිසි ಗುಣ විශේෂයක් නැහැ. එතකොට නින්දකුත් නෙවෙයි අඩ නින්ද අහු වෙනවා. තාම නින්දට ගිහිල්ලා නැහැ. තමයි අඩ නින්දේ අවදි භාවයක් තියෙනවා. ඉතින් අවදි භාවයේ තුල ජීවත් වෙනවා නම් කිසිවක් කිසිවෙක් නැතුව නෙවෙයි මමය නැති වෙන හැටි මේ පෙන්වන්නේ. මමය නැති වුණොත් කිසිවක් නැහැ. කිසිවෙක් නැහැ. ඉතින් මමය නැතිවීමට තියෙන බයක්ද කැමැත්තක්ද නැත්නම් භවනානුයෝගී යෝගාවචරික විසින් කළ යුතු විජයට සූදානම් ශරීරය කියලා බලන්න. මේ පුබ්බකරණේ පුබ්බ නිමිත්ත බලාගෙන යන්න පටන් අරගත්තොත් අපිට මේ කලතරකාරී মালටි ටාස්කින් ලෝකයේ බිංගයක් හර ගන්න පුළුවන් යටිහිතට. ඉතින් ඒකට ඔයගේ පෙර ලකුණු පහළ වෙනකොට ඒක හරියට නැත්නම් ඒකට අනුග්‍රහ කරලා ඒකට සූදානම් ශරීරයක් නැත්නම් මිත්‍යා දෘෂ්ටි කියලා තමයි කියන්නේ. ඒ පෙරමග ලකුණු දැනගෙන ඒකට සූදානම් ශරීරය තියෙන එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. භාවනා මානසිකාරයේදී භාවනා පරියන්කේදී සක්මණේදී මේ සූදානම් ශරීරය නැත්නම් අපි අන්ධබන්ද වෙනවා නානා ආකාර අරමුණු වලින් ඇදලා යනවා. සූදානම් ශරීරය තියෙනවා නම් පාලනේ තමයි යටතට එනවා. යම් කිසි ප්‍රමාණයක හරිත අඩ නින්දක වගේ. ඒ නිසා මේ தත්ත භාවනාවේ බොහොම උසස් වැදගත් தত্ত্ব. ඉතින් ඒකට සූදානම් ශරීරයේ පවත්තන එක තමයි සම්මා දිට්ඨි කියලා සඳහන් කරන ඒ කාර්ය අෂ්ටාංග මාර්ගයේ මුලින්ම තියෙන්නේ. එතකොට පහළ වෙන හැම සංකල්පයක්ම සම්මා සංකප්ප බවට පත් වෙනවා. සම්මා දිට්ඨිය නැත්තම් අපි සුලිසුලඟකට අහුනා වගේ පිටියක් මැද පත්තු කරපු පහනක් වගේ එහාට මෙහාට නැවිනෙපි වෙනි වෙනි චපල වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සූදානම් ශරීරය තියාගන්න මම ලෑස්ති මනසෙන් මේකට යන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වතාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. විටෙන් විට දේවල් බොඳ වේ. සක්මණ හා පරයන්කේ ගැන ලිවීමට දේ මතු නොවන විස්තර කළ නොහැකි ස්වභාවයකි. බොහෝ කලක් ඇසුරෙන් ඈත්ව සිටි ළඟම නෑයෙක්ගේ හදිසි වියෝවක් සමග තවත් ඇසුරෙන් ඈත් කළ අයෙක්ට ඇමතීමේ උවමනාවක් බොඳ වේ. එය මතුවන්නේ කෙනෙක් වියෝවකට පෙර යම් පමණක කතා බහට ඉඩදීම අවසි ලෙසයි. ඒ තුල ඇති වංචනික බවක්ද අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්නට යාමක් ලෙස යම් පමණකට පැහැදිලිය. එම පුද්ගලයාට මේ දේ කිව යුතු ලෙස වරින් වර පැන නැගුණත් ඊට සුදුසු අවස්ථාව මෙය නොවේ ලෙස මතුවී එය නැවතී. විතක නැවත ඇසුරු කිරීමට ඇති උමනාවක්ද අත්හැරෙන වෙනදී බාරගන්න උමනාවක්ද අත්හැරෙන වෙනදී බාරගන්නා බවකි. ඇසුරට යාම තුල වෙහෙසක් වන බැවුද පැහැදිලිය. එලෙස වෙහෙසක් වුවත් ළඟින්ම ඇසුරු කිරීමට වෙන නෑයන් හා කටයුතු කෙරෙන්නේ යම් සීමාවන් පනවාගෙන පෙරමෙන් නොගැටීය. ඒ අතර පුද්ගලයන්ගෙන් වූ වැරදි මැකී ඔවුන්ගේ හොඳ උඩට ඉස්මතු වන බවකි. උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
ඔය අපේ කිට්ටුවන්තෙක් මැරෙනකොට අපිත් කොටසක් අරගෙන තමයි මැරෙන්නේ. ඒතර මමයා මැරෙන එකේ අඩුබඩු කැඩිලා යනකොට එතන දෙතෑවර මනසක් තමයි තියෙන්නේ. මේක පිළිගන්නවද? එහෙම නැත්නම් මේකට සදාචාර සම්පන්නව අඬා දොඩා වැටලා විලාප කියලා නටනවාද කියලා. මැරෙන්නේ බාහිරේ, හැබැයි ඇතුලේ ඉන්න මමයාගේ කොටසක් තමයි කඩලා යන්නේ. ඉතින් එතකොට හිතනවාට ප්‍රාදී පොඩ්ඩක් කතා කරනවා නම් හොඳයි, මලගේ දෙට්ට ගියා නම් හොඳයි කියලා. ඉතින් එතකොට අපිට තම්මේතා අතම්මේතා කියලා ಗುಣ දෙකකට වැඩ කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ දේ මම කියාගෙන, මගේ කියාගෙන, මගේ ආත්මය කරගත්තොත් තම්මේ කියනවා. එයින් නිපන් ආත්මයක් හැදෙනවා. తద్මය. එයින් හටගත් මමෙක් හැදෙනවා. මේක අතම්මයට අවුත්තා භගවතා. මේක ඩිස්ක්ලේම් කරන්න, ඩිස්අවෝ කරන්න. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. නැත්තම් මේ ඒ මම මගේ ආත්මය කියන ඒ සක්කාය දිට්ඨි කැඩිලා යනවා. උඹට හැඳි ගෑවිලාම ඵලයක්. කෙල වෙලාම ඵලයක් කියලා ඒක දිහා අතම්මේතා අන්‍යශීවීමේ පැත්තෙන් බැලුවොත් මේ ඉපදුනාට පස්සේ පටන් ගත්ත කෝලම් ටිකක් නෙමේ. ඒ කෝලම් වලින් තමයි මම ඇහැදිලා තියෙන්නේ. දැන් මගේ වයස වගේ එනකොට ඔක්කොමලා ඉන්නේ එක්ක ලෙඩ වෙලා, එක්ක මැරිලා, එක්ක මාරාන්තික ලෙඩකට ඇවිල්ලා. ඉතින් ඒ දිහා බලනකොට සැලෙන මනස කියලා කියන්නේ මේ මම මැරෙනවට තියෙන බය. අජත්ත බහිද්දා සම්බන්ධතාවය මම මැරෙන එක තේරෙන්නේ කිට්ටුවන්තෙක් මැනකොට තමයි. නැත්නම් හොඳටම තරහකාරයෙක් මැනකොට තමයි. එතකොට මේ තුල මේක දඩමීම කරගෙන මමයා කොට නගා ගන්න හැටිත්, ඒකට තම්මේතාවයේ කියන බවත් බරුව සරුවචන වහන්සේ ඒක අප්‍රමාදී වගේම වචනයක්. අත්තම්මේතාවයේ කියලා කියන්නේ මේ වෙලාවේදී බලනවා නේ, ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. ඔය උඹලා කොච්චර සුභාසින්තන කිරුවත් මැරෙනකම් මැරෙනවා. මතුරෙක් මැනකොට සන්තෝසයි, කිට්ටුවන්ත මිතුරෙක් මැනකොට කනගාටුයි. ඒ ඉන්නේ මමයට ලැබෙන ආහාර පෝෂණය පොහොර මතයි. ඉතින් මේක හොඳ භාවනානුලෝකී යෝගී කෙනෙක්ගේ නිරීක්ෂණයක්. මේ නිරීක්ෂණය දිගට කරගෙන යන්න නම් විශාල ගාණක් මැරෙන්න ඕනේ. මේ මැරෙන ගාණේ තමන්ගේ ආත්මයේ කොටසක් අරගෙන මැරෙන බව දැනගන්න ලෝකෙම මැරිච්ච දවසේ මම ඉඳලා වැඩක් නැහැ. ඒ වගේම මම නැති වෙච්ච දවසේ ලෝකයක් තිබිලා වැඩකුත් නැහැ. අන්න ඔය දෙක අතරමැද ඉන්න හොඳ තඩමාරු මට්ටමේ වார்த்தාවක්. මේක දිගට පැවැත්වීම ලෝකයා කැමති නැහැ. ලෝකයට ඕන කළු සුදු වෙනසක්. අපි කියන්නේ දැක්කට නොදැක්කාසේ ඇස්සත්තේ නමුත් අන්දී කුසේ, කනට ඇහුනට නැහැහුනා වාගේ, කන් ඇත්තේ නමුත් බීරෙක් වාගේ, නැත්තම් ගන්ධ රස පහස කියන මුතය තියෙනවා, ඇත්තටම තියෙනවා. එහෙම නැත්තම් කැක්කුමක් තියෙනවා. කැක්කුමක් නැති කෙනෙක් වගේ ඉන්නවා, බීරි ඇලියට වේනා ගායනා කරා වගේ. නැත්තම් හිතට එනවා සදාචාර සම්පන්න ඔබ මැරෙන්නේ නැද්ද, මොකද මල ගෙවල් වල යන්නේ නැත්තේ, මොකද මැරෙන්නේ නැද්ද, ඒ නිසා මොකද ලෙඩ වුණාට ගණන් ගන්න නැත්තේ කියලා. නෑ මැරෙන්න මමෙක් නෑ මේකේ. මේ පරිසරයේ විදිහින් හදලා දීපු පොඩු ඇටවිල්ලක් තමයි, කූඩුවක් තමයි, කැදල්ලක් තමයි මේකේ. ඔව ටික 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 වියකි යනවා. අනේ වියකි යන වෙලාවේදී අපිට වියකි යන වෙලාවේදී අපිට ඒකට විද්‍යා විපස්සනා අනුගුරුව බලන්න බැරි වුණොත් ඕක නැසිලා යනකොට ලොකු සැලීමක් එනවා. නානා භාවයේ කියලා කියන්නේ වියකි යනවා. විනා භාවයේ කියලා කියන්නේ නැතිලා යනවා. ඉතින් අපිට යෝගාවචරයෙන් අවස්ථා දෙකම හම්බ වෙනවා. අනික් කට්ටිය දන්නේ එකපාරේ හක් ගාලා මැරලා ගියා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම සමාජ ධර්ම ඉෂ්ට කරන්න ඕනේ. මේක මේ නානා භාව ප්‍රතිපේන වෙලාවක්. මේ නානා භාවයට අපි කියන්නේ කියන දේවල් අපිලිවෙලට යනවායි කියලා. අසංවිධිත වෙනවායි කියලා. ඔළුව අන්ධබන්ධ වෙනවායි කියලා. ඉතින් මේකට බය නම් මරණයටත් බය වෙයි, මම නැචිනටත් බය වෙයි, හැමදාම සක්කාය දිට්ඨි වඩ වඩා ඉඳී. ඒක තමයි ලෝකෙට දෙන්න තියෙන ලොකුම වදේ. ඒකෙන් තමයි මේ පෘථිවි තලය රත් වෙන්නේ. ඒකෙන් තමයි මේ දූෂණය සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙලාවේ බලමු පෘථිවි තලය රත් කරන්නේ නැතුව දූෂණය වෙන්නේ නැතුව මේකට පුරුදු වෙන්න හොඳ වෙලාවට සතිය වඩලා තිබුන නිසා අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට මයින්ඩ් යෝන් බිස්නස් කියලා තමයි කියන්න
තියෙන්නේ. ඊළඟ වார்த்தාව ගරුතර ලොකු ස්වාමීන් වහන්ස, ආනාපාන සති භාවනාව කලක සිට ප්‍රගුණ කරන කෙනෙක් මේ. ඉන්පසු වේදනා සිතුවිලි සමග සතියෙන් සහ අවදියෙන් සිටීමට පුළුවන් වුණා. දිනෙත් වසාගෙන සතියෙන් ගත කරන විට හුස්ම දෙස බලා සිටින විට ආලෝකමත් පසුබිමක පාර දෘශ්‍ය ඉතා කුඩා, හරියටම ඉදිකටු තුඩකට වඩා ටිකක් විශාල රවුම් වායු බුබුලු සෙලවෙන හැටි සාමාන්‍යයෙන් දිනපතා අත්දකිනවා. ළඟදී ප්‍රථම වතාවට කලින් අත්දැක නොතිබූ දෙයක් සිදු වුණා. ප්‍රශ්වාස හුස්ම දෙස බලා සිටින විට වම්පස නාස්පුඩුවෙන් පිට වූ හුස්ම ධාරාව එක්වරම මා ඉදිරියේ ඉහළින් පැහැදිලිව මට දැర్శණය විය. නාසයෙන් පිට වූ එම වායු ධාරාව කලින් විස්තර කළ පාරදෘශ්‍ය බබු වායු බුබුලු වලට වඩා තරමක ඝනත්වයෙන් සහ පාරදෘශ්‍ය නොවන මදක් අලු පැහැති වලාකුලක් වැනි ස්වරූපයකින් මට දැర్శණය විය. මට එකවරම තේරුම් ගියේ මම මගේ ප්‍රශ්වාස වාත ධාරාව දකින බවකි. නමුත් දෙනෙත් වැසී තිබුණි. මෙයින් අනතුරුව පැයක පමණ කිසිත් නොදැනෙන අවස්ථාවක සිට සිහිය අවුත් ඇස් අරින විට පියවි තත්ත්වයට පත්විය. ඔබ වහන්සේගේ අවවාද ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. සාදු සාදු සාදු.
මට ඇත්තට මෙතන පියවි තත්ත්වයට පත් වෙනවාද පිස්සු තත්ත්වයට පත් වෙනවාද කියන එක තමයි ප්‍රශ්නේ. අපි ඕකට තමයි පියවි ලෝකය කියලා කියන්නේ. ඕක පිස්සු ලෝකයක්. ඕක ඉඳුරන්ට ගෝචර වෙන ලෝකයක්. ඊට අමතරව තියෙනවා ඉඳුරන්ට ගෝචර වෙන්නේ නැති මගේ පාලනයෙන් තොර තත්ත්වයක්. ඒක තමයි ප්‍රകൃතිය කියලා ආර්යනාංශලා කියන්නේ. එතකොට අන්ධ පෘථග්ජනයෝ, කල්යාණ පෘථග්ජනයෝ මේකට පියවි ලෝකය කියලා. ඉතින් පීවි ලෝකේ හදන්න ගිහිල්ලා තමයි මේ සංසාරයක් ගත වෙලා තියෙන්නේ. ඕක බුදුහාමුදුරුවෝ කියන්නේ උඩු යටුකුරු වීමක් කියලා. මේ වෙලාවේ තමයි අපි පිස්සු කෙලින්න පටන් ගන්න. ඇයි මට මගේ පාලනයක් එනවා වගේනේ. මට පේනවනේ, මට ඇහෙනවනේ. නමුත් අපිට අර භවනා ලෝකේ වාසනාවක් තියෙනවා, නොදැනෙන, නොපෙනෙන, කෙලවරක් නැති, ඉමක් නැති, වැටකොටු බැමි නැති දෙයක්. එතන ආර්යයන් වහන්සේලා වැඩ ඉනවා. සම්බුදුරජාන් වහන්සේලා වැඩ ඉනවා. අපිට ඒක පේන්නේ අතරමං වීමක්, අංජබජල් වීමක්, අන්දවන්ද වීමක්, බලාපොරොත්තු සුන් වීමක් කියලා. ඉතින් මේ පරිණාමය තමයි මානව ඉතිහාසයේ අවුරුදු කෝටි ගාණක් හිර වෙලා තියෙන තැන. සර්වඥාන්සු මේක පෙන්නලා දුන්නත් අපි තාම භාෂා ව්‍යවහාරයෙන් දැන් කියන ඕනේ යන්තම් මට සිහි බුද්ධිය ආවා නැත්තම් පීවි ලෝකෙට ආවා මම අවදි වුණා කියලා ඇත්තටම වෙන්නේ මට නිින්ද යෑමක් මම මත්වීමක් මේ නාඩගමට අහුවීමක් ඒක නිසා මේ නාඩගමක ඉන්න වෙලාවක් නාඩගම තාත්තිකව කෙරුවොත් අපිට සම්මාන ලැබෙයි ඒ තාත්තිකත්වය සම්මානයක් තමයි මාර්යා කියන්නේ අපි මේ පීවි ලෝකෙට එන්න ඉස්සෙල්ලා අපිට නාඩගම චරිතයක් නැහැ වේදිකා සැරසිලි නැහැ නැත්තෙත් නැහැ. අන්න එහෙම දෙයක් මේ වගේ සංකර ලෝකෙල බලන්න පුළුවන් මේව තමයි භාවනා යෝගාවචර ජීවිතය කියන්නේ. ඉතින් සය යෝගාවචර වෙන විදිහට බහතා විවර අපි ටික ටික බහතෝරා ගමු. පුරුදු වෙමු. මේ සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රයත් යෝනිසුමනසිකාරයත් අතිරූප දේශ වාසියත් තමයි වත්නාගම තියෙන්නේ. ඉතින් ඔතෙන් ගියා නම් ඒවා ලැබිලා තියෙනවා. ඒක තවදුරටත් වර්ධනය කිරීමට සුදුසු මයින්ඩ් සෙට් එකක් සම්මාදිට්ඨිය සූදානම් සරිසක් ඇති කරගන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
එහෙමයි පිළිපදින්න. මනා. එහෙමනම් අද අපි සභාවට අවස්ථාව ලබා දෙමු. ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සලා ඉදිරිපත් කරන ලෙසට. තවරට අත උස්සන කල් ස්වාමීන් වහන්සේ මට තියෙනවා පොඩි මේ අද දවසේ ඇතුළත දවසේ වෙච්ච වැඩකට මේ කොහොමද රිස්පොන්ඩ් කරේ කියලා මා අක්කෙනෙක් අත උස්සලා දෙනවා මම ඊට පස්සේ අහන්න ස්වාමීන් වහන්සේ සමාවෙන්න. සමන්තර අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් මම සත් මේ මම දැන් ඔය පරියන්ක කරනවා එතකොට සක්මන කරනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ ඔය කමඨාන් වාර්තාවට මම දැන් හොඳින් ඇහුම්කා දීලා තිනු ඔය කියන තත්වයක් කිසිම දවසක මන්නම් එහෙම අත්විඳලත් නැහැ. මම හැමදාම හුස්මේ ඉන්නවා. එතකොට ආයි හිත පිට යනවා. ආයි හුස්මට එනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වේදනාවට එන හොඳට මතකයි. ඊට පස්සේ එතනින් මේ පරියන්ක වුණත් නතර වෙනවා. මේ වේදනාව ඉවර වෙලත් නැහැ ස්වාමීන් වහන්සේ. ඉවර වෙනකම්ම අපි දැන් ළම් එකක් කියලා යනවා නම් ඉවර වෙනකම්ම වේදනාවේ තමයි ඉන්නේ. මම ඉතින් හිතේ ඒ දිහා බලන් ඉන්නවා. එච්චරයි ස්වාමීන් වහන්සේ. හැමදාම ඔය අද්දකින් තමයි මම මොහොත දෙන්නේ.
හොඳයි. පාර තව ඉවර නැහැ. පාර ඉවරච්චාම ගමට යනවා. දේන්සා වෙන්දරියේ පරියන්ක ටිකක් දික් කරන්න සක්මන ටිකක් දික් කරන්න එතකොට අවසාන ජවනිකාව දැනගන්න පුළුවන් දැන් කට් ෂෝට් වෙලා දැන් එතෙන් යන්න ඉස්සෙල්ලා නතර වෙලා ඒ නිසා මේ තියෙන தത്വෙදී පරියන්ක කාලේ සක්මන් කාලේ වැඩි කිරීම නැත්නම් මනසිකාරයේ පවත්තන අවස්ථා වැඩි කිරීම තමයි කල යුතේක අනිවාර්යම කළ හැකි ඔතෙන්ද එන එක තමයි අමාරු දේ මේ ඊට පස්සේ ওই ගමන භාවිත බහුලීකත වෙන්න දෙන්න එතකොට Tamanටත් ඔය කියන ජවනිකාවේ ඊගාවට තියෙන එක මොකක්ද කියලා දැනගන්න පුළුවන් වෙයි. එහෙම කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වා උපරි මම උපරිම 100 500ක උත්සාහය ගන්න මම පැය 3 4 ඉන්න ඒත්
මොකද ප්‍රශ්නේ? අතල්ලා දාලා පරියන්කේ තව ටිකක් වෙලා ඉන්න කාලසටහන හදාගන්න. සක්මන තව ටිකක්
ගන්න
උත්සාහයකින් තොරව තමයි වැඩේ යන්නේ. උත්සාහයෙන් ගියොත් තොරව ගියොත් තමයි ඔය කියන தত্ত্ব දකින්න. උත්සාහ කරන තාක්කල් තමංගෙම වලිගය හපා ගන්න දඟලනවා වගේ තමයි. අවසානට යනකොට උත්සාහයක් නැහැ. පැවැත්මක් තියෙනවා. අන්නේ පැවැත්මට අනුග්‍රහකරන 100 500ක් තියා එලාට 50ක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වීරිය. ඒක ඔය තටමන වලිගය හපා ගන්න දඟලන දඟල. ඒක තමයි ලේසි වැඩේ තමයි. බබා බුදිය ගත්තා නම් හොඳට නිින්ද යන්න දෙන්නේ. වැඩි වෙනවා නම් ආයෙ කොට්ටේ පොඩක් තට්ටු කරලා කියලා ආයෙ නිති කරවන්න. ඒකට හැබැයි තින් කාලසටහන සකස් කර ගන්න ඕනේ ජීවන රටාව සකස් කර ගන්න ඕනේ ඒක කරගත හැකි. ওই ටික අමාරු ටික කරලා නේ තියෙන්නේ. මේක දිගුව දිගට ගෙන යන්න, භාවිත බහුලීගත කරන්න, තටමඬ යන්න එපා, වීර්ය කරන්න යන්න නැතුව අනායාසයෙන් සිදුවෙන වැඩවලදී තමයි ওই කලින් රචනා කරපු අය කරපු දේවල් වලට යන්නේ. ඒකට බොහෝම ආසන්න වෙලා තියෙන්නේ. බලාපොරොත්තු තියා ගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දේරුවන් සරණයි. දේරුවන් සරණයි.
දේරුවන් සරණයි.
දේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසේ මේ ඔෆිස් එකේ වෙච්ච වැඩේකදී මම පුළුවන් තරම් සතිය පවත්වා ගන්න උත්සාහ කළා. තරහා ගියපු වෙලාවක, සෑහෙන තරහා ගියපු වෙලාවක කොහොමවත් මම දැනන් හිටියද පොඩි ප්‍රශ්නයක් වෙන කරගන්නවා කියලා. ඉතින් ඒ වෙලාවේදී, ඒ වෙලාවෙ ඉඳලා දැන් අද මේ ගෙදර එනකල්ම පුදු මාර පුදුමාකාර විදිහට හිත මේ ද්වේෂ සහගත සිතුවිලි වලට ඌට එයාට බයින් එක ගැනීම හිත 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 තමයි. දැන් මේ වුණාට මම සතිය තියාගෙන ඉන්න වෙලාවට මේක දැන් ඩ්‍රයිව් ට්‍රේන් එකේ එනකොටත් ඩ්‍රයිව් කරනකොටත් සතිය තියෙනවා කියලා දන්නවා, මේ බයිනවා කියලා දන්නවා, ඒක දිහා බලාගෙනත් ඉන්නවා. හැබැයි නවතින ලෙවල් එකක් නැහැ, ඌට බැන බැනම ඩ්‍රයිව් කරනවා හිතෙන්. ඒක දිහත් හොඳ අවධානයකින් ඉන්නේ. සතිය හිත පිට ගිහිල්ලා කියන්නත් බෑ. ඉතින් ඒක ගැන මම හොඳට අවධානයෙන් ඉන්නේ. ඒක ඇවිල්ලා ගෙදර ආවහමත් ගෙදර ඇවිල්ලා දැන් මේ දඟලන හැඩමෙට පස්සේ වල මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඉස්සෙල්ලා පරියන්කයක් ගහන්න ඉස්සෙල්ලා මේ බුදුන් වහන්සේ මල් පහන් ටික පූජා කරනකොට ඉතිපිසෝ ගාථාව කියලා දැන් මේ ඉතිපිසෝ ගාථාව කියන්නේ මේ කාය ප්‍රසාද ටිකක් පේනවා. හැබැයි හිතෙන් අරට බැන බැන මම බැලුවා මේ මොකද්ද, මේ මෙහෙමත් වෙන්න පුළුවන්ද කියලා. කමක් නැහැ කියලා එහෙම තියලා ඒ සතිය නැති කමක් කියලා කියන්නත් බෑ ස්වාමීන් වහන්සේ. ඒකත් එක්කම තමයි භාවනා කරන්න ගියේ. ඉතින් පරියන්කයක් ගහලා පොඩ්ඩක් ඊට පස්සේ ගාමල තමයි මෙතනට ආවේ. ඒ වගේ අවස්ථාවකදී දැන් ප්‍රපංච කරන එක නවතින ප්‍රපංච වෙනවා. හැබැයි ඒක දිහා පේනවා ප්‍රපංච වෙනවායි කියලා. වෙන නවති නැවතීමක් නැහැ වෙලාව වගේ වෙලාවට. අද දවසේ එදිනදා වැඩ කටයුතු වලදී වෙච්ච දේ ඔබ වහන්සේට කියන්නම් කියලා මට හිතුණ ස්වාමීන් වහන්සේ. ඒ වගේ වෙලාවකදී මොකද්ද කොහොමද ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද කියලා.
ඒතර ප්‍රපංච වෙන වෙලාවේදී ප්‍රපංච දන්නවනේ, ඒක ප්‍රපංච නෙවෙයි. ද්වේෂය තියෙන වෙලාවේදී ඒක ද්වේෂය කියලා දන්නවනේ, ඒක ද්වේෂය නෙවෙයි. එයාගේ ඇල්මැරිලා තියෙන්නේ, විෂ කැපිලා තියෙන්නේ. එහෙමම ප්‍රපංච වෙන්නව දෙන්න ඕන. ද්වේෂයට නගින්නව දෙන්න ඕන. හැබැයි වටේට බැම්ම වැදිලා තියෙන. සත්‍ය ආලෝක යටත සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට කියන්න ඕනේ එන්න තියෙන තරම් ඒ ද්වේෂය එන්න. ඒකට කියන්නේ කැතැසිස් කියලා. ඒකට කියන්නේ විරේචනය කියලා. ඒවා එනවායි කියලා කියන්නේ සයිකොලොජිකල් වුන්ස්. ඒ සයිකොලොජිකල් වුන්ස් වලින් සැරව එළියට එනවා. පුරු එළියට එනවා. නිසි නිින්ද එන්න දෙන්න. මොකද කාටවත් හානියක් නැහැනේ. මේක භාවනා තියටර් එක ඇතුළේනේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක විශාල සුද්ධියක් ඇති වෙනවා. ඒ අදාළ පුද්ගලයාටත් ඒ මේ යහ කම්පන තරංග වේග යනවා. අපිට ඒක අදාළ නැහැ. නිසා ප්‍රපංච වෙන බව දැනගෙන ප්‍රපංච වෙන්න යනවනම් මම මොන જાති පුද්ගලෙද්ද, මොකද්ද මගේ අන්ඩර්ලයින් ටෙන්ඩෙන්සි එක, මොකද්ද මගේ ඩිරෙක්ටර් ඩිස්පොසිෂන් එක බලාගෙන ඉන්න පුළුවන්. මේ භාවනා කරන අපටත් මෙහෙමනම් සත්‍ය දන්නේ නැති, එහෙම නැත්නම් ඉරේ විලංග වැටිලා ඉන්න, එහෙම නැත්නම් ඇබ්බැහියකට වෙලා ඉන්න, එහෙම නැත්නම් පිළිකාවක් හැදිලා ඉන්න කෙනෙක් ගැන හිතුවොත් ඒ මනුස්සයා ඉතින් ඒකේ සම්පූර්ණ යටපත් වෙනවා. එයාව වහහෙලා ගන්නවා. එතකොට ප්‍රපංච කියනවා. දැන් මේක නෑ, ප්‍රපංච අහුවෙන්නේ තියටර් එක ඇතුලේ. ප්‍රපංච අහුවෙන්නේ ආලෝකයේ, සත්‍ය ආලෝකයේ යටතේ. ඒක තමයි මනුස්සකමේ අපි ලබන විපරිණාමය. එව්වට ප්‍රේම කරන්න ඕනේ. එහෙම කියන එක හොඳ නෑ. නැත් ඒක හොඳ නෑ කියලා හිතන්න එපා. ප්‍රපංච බව දන්නවා ප්‍රපංචේ ප්‍රපංචයක් නෙවෙයි. ද්වේෂය තියෙන වෙලාවේදී සතියෙන් මේක ද්වේෂය දාන එක ද්වේෂයක් නෙවෙයි. කෙලේශයක් තියෙන වෙලාවේදී මේක කෙලේශයක් බව දන්නවනම් කෙලේශ නෙවෙයි. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඒ ද්වේෂයෙන් ඉස්සල්ලත් සතිය මුද්දටම ද්වේෂයෙන් වෙහෙද වෙලා වෙහෙද වෙලා කියලා අන්තිමින්නේ සතිය නම් සතියෙන් පටන් ගන්න සතියෙන් හමාර වෙන අතර වාරයේ තියෙන සියලුම කෙලෙස අහුසි වෙනවා. අන්නේ විශ්වාසය නැතිකම නිසා තමයි මේ වාර්තා කරන්න හිතුනේ. ඒ වගේ වෙලාවට මේ වගේ කමඨාන් සුද්ධ වීමක් වුණොත් අනිත් දවසේ අපි ප්‍රපංච වලට කැමැති වෙයි. අනිත් දවසේ අපි රාගයට ද්වේෂයට කැමැති වෙයි. මොකද බොක්කේ තියාිනවට වැඩිය හොඳයි නේක වමාරණේක.
එහෙම.
ඔව් ලයිව් විරේක කරන්න පුළුවන්, පස්සපැත්තේ විරේක කරන්න පුළුවන්. ඒ දෙකම සිද්ධ වෙනවා. දැන් කැතැසිස් කියන්නේ ඒක තමයි ෆ්‍රී ඇසෝසියේෂන් කියලා කියන්නේ. ඒක තමයි කවුන්සලින් කියලා කියන්නේ. දැන් මෙතන කවුන්සලක් තමං, පේෂන්ට්ොත් තමං, බෙහෙත තමයි සතිය. ඉතින් ඒවා ලියලා තියාගත්තොත් අදෝය ලෝකේ පළවෙන 500කට වැඩිය සතිය පිළිබඳ ආටිකල්ස් වලට වැඩිය මේක හරිම ඔරිජිනල්. මේ ලැබ් එක කරපු දෙයක්වත් අනුන්ගේ දෙයක්වත් අතීතයක් නෙවෙයි. වර්තමානෙම මේක ලියලා මෙන්න මේ හෙලි කිරීමට තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඔක හෙලි කරගන්න බැරි වුණා නම් ඉතින් අපි ওই වමාරපු දේ ආයෙ කරනවා. හෙලි කරන්න තරමට අපි ඇසුරු කරන අපිට මිත්‍ර මණ්ඩලයක් ඉන්නවා, පරිශ්‍රයක්, ඒක අපි උපයාගත්ත දෙයක්. ඒකට අදාළ වෙනවා එක එක පුද්ගලයෝ ඉන්නවා. ඒක නෙවෙයි අදාළ වෙන්නේ. මේක තමන් හැන්ඩල් කරන්න ඉස්සෙල්ලා සතිය නම් පස්සෙත් සතිය නම් අතරමැදි සියල්ල අහෝසි වෙනවා කියන සමීකරණය යටදී ඉදිරිය බලන්න.
සාදු 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 එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. බොහොම
බුදුන් සරණයි.
එහෙමනම් ඒත් සමග අපි අද වැඩසටහන කමටහන් සුද්ධ කිරීමේ කාලය අවසර වේගෙන එන නිසා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වන්දනා කිරීමට. සාදු සාදු
සාදු
සාදු සාදු ඕකාස වන්දාමි භන්ති
යපත් වෙත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමි බන්ති
අමාමි කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්ති
සුවපත්වෙත්වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුවපත්වෙත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන ශීලිස නිච්ඡං වද්දාපචායිනෝ චතාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු
සාදු සාදු සාදු
අපේ නම් මයික් එක බාර දෙනවා අපේ කුසල ස්වාමීන් වහන්සේට
පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තා දිතේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමං
සාදු සාදු සාදු
නිරෝෂ් හරි අපි පටන්
සාදු 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 පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද අද දවසේ වැඩසටහන දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කරන ලෙසට මම ඉතාම ගෞරවපූර්වකව දෙපා නැමද ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනවත්තඤ්ඤි සංයුත්තෝ ලාභ සක්කාර ගාරවෝ සහනන්දී අමච්චේහි ආරා සංයෝජනක්කයා යෝච පුත්ත පසුන් හිත්වා විවාහේ සංගතානිච භබ්බෝ සෝතාදිසෝ බික්කෝ පුට්ටං සම්බෝධි මුත්තමන්ති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි සාමාන්‍යයෙන් පොඩි කාලෙදී කුඩා දරුවෙක් දිහා වගේ බැලුවොත් මේ පොඩි දරුවා සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් අර එයාටම කතා කර කර එයාටම අනදිදී ඔන්න ඔය විදිහට තම තමුන්ගේ වැඩ කටයුතු සිද්ධ කරනවා. කවුරුත් ළඟ ඉන්දියා කියලාම නැහැ. ඒ වෙනුවට ඔන්න එයා නිකන් එයාත් එක්කම කතා කරමින් එයා කරන දේවල් එයාටම කියා ගනිමින් ඔය විදිහට වැඩ කරනවා දකින්න පුළුවන්. හරි ලස්සනයි බලා ඉන්නත් නේද? අර සබාවක් හසුරනවා වගේ තමුන්ම කතා කර කර තමුන්ටම ආමන්ත්‍රණය කර කර මේ විදියට වැඩ කරනවා. නමුත් අපි හිතමු ටිකක් වැඩිහිටි වයසට එනකොට ලොකු වෙනකොට අන්න මොකද වෙන්නේ? ওই කතාව ওই බාහිරයට එන්නේ නැති අභ්‍යන්තර කතාවක් බවට වගේ පත් වෙනවා. සාමාන්‍ය අපි හිතුවොත් වැඩිහිටියෙක් තමුන්ටම කතා කරගත්තොත් තමුන්ටම ආමන්ත්‍රණය කරමින් වැඩ කරොත් ඒක නිකන් මානසික රෝගී ස්වභාවයක ලක්ෂණ, රෝග ලක්ෂණ විදියට තමයි අපිට ගොඩක් වෙලාවට පේන්නේ. නමුත් අර විදියට පොඩි කෙනෙක් කතා කරාට, පොඩි කෙනෙක් එයාටම තොරතුරු දිදී වැඩ කරාට අපි එච්චර හිතක් හිතන්නේ නැහැ. ඉතින් ගොඩාක් වෙලාවට වැඩිහිටියෙක් වෙනකොට අන්න මොකද වෙන්නේ, මේ කතාව ඇතුළත කතාවක් බවට පත් වෙනවා නේද? තාමත් අර කතාව තියෙනවා, අර තමුන් එක්කම කතා කරන වගේ ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක ගොඩක් වෙලාවට මේ ඇතුළත තමයි තියෙන්නේ, ඇතුළත තියෙන්නේ අර විදියට බාහිරට පේන්නේ මේ තැනැත්තා නිහඬයි වගේ, බැලූ බැල්මට පේන්නේ මේ තැනැත්තා නිහඬයි වගේ. නමුත් අන්න ඇතුළත අර විදියට කතාවක නිරන්තර කියවිල්ලක් සහිතව මේ පුද්ගලයා කටයුතු කරනවා. එහෙමත් අපිට දකින්න පුළුවන්. සමහර වෙලාවට විතරක් මේ කතාව නිකන් තමුම්ම කතා කරන දේ එළියට එනවා වගේ දැක්ක හැකියි. දැන් ඔය සමහරු ගණන් හදන්නේම ගියාම ගාන කියෝ කියෝ තමයි හදන්නේ නේද? ඒ වගේ අවධානය තියාගන්න ඕන වුණාම ඒ විදියට කියෝන ගතියක් මතුවෙලා එනවා. මේ තමුම්ම තනියෙන් කියෝ කියෝ මේ වැඩේ කරනවා. කෙසේ නමුත් අර විදියට අර කුඩා කල බාහිරව තියුණ දේ වැඩිහිටියෙක් බවට පත් වෙනකොට අභ්‍යන්තර ඇතුළත කතාවක් බවට, ඒ විදිහේ තොරතෝංචියක් නැති ඇතුළත කියවිල්ලක් බවට පත් වෙනවා. එතකොට සාමාන්‍ය අපි ගත්තොත් මේ බාහිරට ඇහෙන්න කතා කරනකොට අර පොඩි දරුවෙක් කියමුකෝ, පොඩි දරුවෙක් තමුන්ටම කතා කරමින් වැඩ කරනකොට යම් කිසි විදියක අර බාහිරේ හඬ නගා සද්ද නගා මේක කියන නිසා මේ මොකද්ද කියන්නේ කියලා ගොඩක් වෙලාවට මේ වැඩේ කරන කෙනාට ඇහෙන්න පුළුවන්. ඒ දරුවාට ඇහෙනවා තමුන්ට මොකද්ද මේ කියන්නේ කියලා නේද? ඒ පිළිබඳ වැඩි අවදි භාවයක් ඒ දරුවා තුළ තියෙනවා කියලා අපි කිව්ව හැකියි. සාමාන්‍ය අර ඒකනේ, දැන් වැඩක් කරන්න ගියාමත් මනස ඔහේ රූටලා ගිලිහිලා යන හින්දා තමයි අර ගණන් හදන කට්ටිය සමහර වෙලාවට ගාන එයාටම කියෝ ගනිමින් කියෝ ගනිමින් ගණන් හදනවා. ඒක කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අන්න මට මේ ගාන පැටලෙන්නේ නැති වෙන්න තමයි මේ උත්සාහය නේද? එහෙම කෙනෙක් ළඟ වාඩි වුණොත් එහෙම ගණන් පන්තියක වගේ නේද, ගානක් හදන්න වෙන්නේ නැහැ. එයාගේ ගාන තමයි අනිත් එක්කෙනාටත් හදන්න වෙන්නේ. මොකද අර යා කියෝනෝ. දැන් එහෙම කෙල්ලෙක් ඉඳියා මගේ දවසල ඕ ලෙවල් ගණන් පන්ති ඒක එක දිගට කියෝනෝ ගණන්. අර ගාන හදන්නේ කියෝ කියෝ. ඒ කියෝ කියෝ හදනකොට ඉතින් වටපිටාවේ කට්ටියටත් ඒ ගාන මිසක් වෙන ගානක් හදන්න වෙනවා අමාරුයි. කෙසේ නමුත් එහෙම නිකන් ශබ්ද නගා හඬ නගා කිවීම තුළ යම් කිසි විදියක මේ අවධානය ඒ තුළට යාමක්, අවධානය රඳා පවත්ව ගැනීමක් ඒ තුළ තියෙනවා. නමුත් මේ ඇතුළත කතාවේ ස්වභාවය තමයි අර ඒ ඇතුළත කතාව සිද්ධ වුණත් ඒ මොනවද කතා වෙන්නේ කියලා එච්චරම අවධානයක් පිහිටන්නේ නැහැ. ඒ පිහිටන් නැති වෙන්න හේතුව ගොඩක් වෙලාවට අර හඬ නගා නොකීමක් කියලත් කිව්ව හැකියි. අනිත් පැත්තෙන් අන්ධකාරයක් තුල තමයි, අවිද්‍යා අන්ධකාරය නැත්නම් අසිහිය තුල තමයි මේ දේවල් ඉතින් සිද්ධ වෙන්නේ. එතකොට අර මුල් කාලේ බාහිරට ශබ්ද නගා කියපු මේ වචන තාමත් ඇතුළත කියවෙනවා. ඒ කියවුණාට මොකද, ඒ කියවන්නේ මොනවද කියලා ගොඩක් වෙලාවට අපේ අවධානයට අසු වෙන අඩුයි. ඇතුළත කතාව සියුම් බව එකක්, අසිහිය එකක්, වටපිටාවේ දේවල් වලට අපේ අවධානය ඇදිලා යනවා. නොයෙකුත් දේවල් ඔස්සේ මුලා වෙන බවත් ඒ සඳහා හේතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් අපි තුළ දකින්න පුළුවන්. මේ විදිහට මේ අපේ අවධානයට හසු නොවිච්ච, අපේ ග්‍රහණයට වැඩි අහු නොවන ඇතුළත කතාවක් අපි ළඟ නිරන්තරයෙන් තියෙනවා. එතකොට සමහර කෙනෙක්ගේ මේ ඇතුළත කතාව බොහොම නෙගටිව්, ඒ කියන්නේ ටොක්සික් ඇතුළත කතාවක් තියෙන, තමුන්ට තමුන් සාප කරගන්නවා. ඒ විදිහේ සාප කර ගැනීමක්, අනුන්ට සාප කිරීමක් වගේ මෙන්න මේ විදිහේ නෙගටිව් ඇතුළත කතාවක් සහිතව කල් ගෙවන වෙන්න පුළුවන් නේද? තව කෙනෙක්ගේ සමහර විට පොසිටිව් ඇතුළත කතාවක් වගේ එකක් තියනවා කියලා අපිට කිව්ව හැකි. එතකොට මෙන්න මේ විදිහට මේ නෙගටිව් ඇතුළත කතාවක් අන්න අපිට යම් කිසි විදියක බොහෝ ජීවිත අඳුර කරන සුළු ස්වභාවයක් මතු වෙන්න හේතු වෙන්න පුළුවන්. එයා දැනුවත් නෙමෙයි ඒක වෙන්නේ. නමුත් ඇතුළත වෙන කතාව බොහොම නෙගටිව්. අර විදිහට තමුන් තමුන්ටම ශාප කරගනිමින් තමයි බොහෝ වෙලාවට මේ ඇතුළත කතාව සිද්ධ වෙන්නේ. මේ වගේම අර විදිහට වටපිටාව ඉන්න කට්ටියට ශාප කරමින්, ද්වේෂ කරමින් තමයි මේ ඇතුළත කතාව සිද්ධ වෙන්නේ. ඒතකොට මේ වගේ ටොක්සික් ඇතුළත කතාවක් බොහෝ වෙලාවට තම තමුන්ට අනතුරක් පිණිස, වෙහෙසක් පිණිස පිහිටන්න පුළුවන්. ඉතින් ටොක්සික්ද කියලත් දන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ මොන මොන විදිහේද මේ කතාව යන්නේ? මොන වගේ කතාවක්ද මේ ඇතුළත කතාව කියලා බොහෝ දෙනෙක්ට හසු වෙන්නේත් නැහැ. එතකොට එන්නේ වගේ ඇතුළත කතාවක් අපි කාකා ළඟත් තියෙනවා. අඩුම ගානේ අපිට දැන දැක ගන්න පුළුවන් නම් මොන විදිහේ කතාවක්ද මේ යන්නේ කියලා, මොන විදිහේ කතාවක්ද මේ සිද්ධ වෙන කතාව කියලා, ඒක ලොකු ඉදිරිපින්මක් සඳහා හේතු වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මේ වෙනස් විදිහකට, වෙනත් කරුණු කීපයක් විදිහට ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නේ. මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන යම්කිසි සූත්‍ර දේශනාවක් කියලා අපිට කිව්ව හැකි. එතන කෙටි පාඩයක් පෙන්නුම් කරලා දීලා ඊට පස්සේ ඒක පිළිබඳ විස්තර කිරීමක් තමයි, ගාථාවකින් විස්තර කිරීමක් තමයි සාමාන්‍ය දේශනා ක්‍රමවේදේ. මේ කාලයක් තිස්සේ සම්බන්ධ වෙච්ච අය දන්නවා, මේ යම් කාලයක් තිස්සේ මේ එකම සූත්‍ර කොටසක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍ර කොටසේ එකින් එක විමසමින් පහු කරමින් තමයි අපි ආවේ. එතකොට ඉදිරියෙන් තියාගත්ත ඉතියුත්තක පාළි කියන ඒ සූත්‍ර දේශනා කොටස, ඒකේ සඳහන් වෙන්නේ අර කී විදියට යම් කිසි කෙටි දේශනාවක් වගේ එකක් සමග ඒහා සම්බන්ධ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාතාවක් තමයි සඳහන්. ඊට පස්සේ මුල්ම දවසේ මම ලොකු වෙලාවක් අරගෙන මතක් කරා මේ දේශනාව ඉදිරිපත් කරන්නේ කවුද කියලා. දැන් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් වුණාට මේක ඉදිරිපත් කරන පුද්ගලයා, තෝල්කයා කවුද කියන එකත් මේ සූත්‍ර දේශනාවල යම් පමණකට අඳුරන්න පුළුවන්. දැන් ඔය ආනන්ද හාමුදුරුවෝ තෝල්කයා වෙන වෙලාවට ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා. මේ භාග්‍යතුන් වහන්සේ එක්කලක මෙන්න මේ ස්ථානයේ වැඩ ඉඳියයි කියලා මම අහලා තියෙනවා කියලා තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ යම් කිසි විදියක මේ සූත්‍ර දේශනාවකට එළඹුම්ම හදාගන්නේ තෝල්කයා. හරිද? එතකොට මේ සූත්‍රවල මේ ගාථා සහිත මේ කෙටි සූත්‍ර දේශනාවලියෙම තෝල්කයා විදිහට, නැත්නම් තෝල්කයාගේ වචනේ විදිහට සඳහන් වෙන්නේ උත්තං හේතං භගවතා උත්තමරහතාති මේ සුතං. මේ ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් මේ දේශනා කරන ලදී, ඒකාන්තයෙන් සුගතයන් වහන්සේ විසින් මේ දේශනා කරන ලදී කියලා ඔන්න විදිහට නිකන් වාක්‍යකින් තමයි පටන් ගන්න. එතකොට ඕක මේ ශාසනයේ ගිහි උපාසිකාවන් අතර ධර්මදර අග්‍රතැන ලැබපු ඒ කුජ්ජුත්තරාගේ වචන කියලා තමයි කියන්නේ. එතකොට ඒ උපාසිකාව බුදුන් හමුවේ ගිහිල්ලා බණ අහලා රජමාලිගාවට ගිහිල්ලා ඒ දාසියක් විදියට නිදී ඒ රජමාලිගාවේ බිසෝන්නාන්සලට මෙන්න මේ විදිහේ බණක් මම ඇහුවා කියලා කියපු කතන්දර ටික තමයි කියලා සඳහන් වෙනවා. කෙසේ නමුත් ඒකේ කොටස් හතරක් තියෙනවා. ඒ හතරෙන් තුනක්ම පහුගල ඉවරලා හතරවෙනි එකට එළඹෙන අවස්ථාවද කොහෙද මං හිතන්නේ තියෙන්නේ මේ. හතරවෙනි නෑ, තාම තුන්වෙනි එකේ හතරවෙනි වග්ගය. තුන්වෙනි එකේ හතරවෙනි වග්ගයේ පළවෙනි සූත්‍රය තමයි ඔය. ඒකට ඒකේ තියෙන්නේ අර විදිහට මොකද්ද යම්කිසි නිකං කෙටි දේශනාවක් ඉදිරිපත් කරනවා. මහණෙනි, අකුසල විතක්කයෝ තුනකි. මේ අකුසල විතක්ක මේ ඇතුළත කතාවක් විතක්ක අකුසල විතක්ක විදිහට හඳුන්වන දේවල් තුනක් තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට ආරම්භයක් එළඹුමක් හදාගන්නේ. එතකොට ඒ ඉදිරිපත් වෙන අකුසල විතක්ක තුන අකුසලද කියලා සමහර වෙලාවට කෙනෙක්ට සැකයක් මතුවෙන්න පුළුවන්. එහෙම දේවලුත් තියෙනවනේ නේද? අපි ජීවිතය අගය කරන ඒවා සමහර වෙලාවට මේ අකුසල විතක්ක කියලා පෙන්වන් කළා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දැක්මට අනුව බැල්මට අනුව මේ දේවල් අපිව නිවෙනෙන් දුරස් කරන සුළුයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ඉදිරිපත් කරන්නේ. මේ අකුසල තුන රජ කරවන කට්ටිය ඉන්නවද, පෝෂණය කරවන කට්ටිය ඉන්නවද, මේ අකුසල විතක්ක තමුන් තුළ ඒ විදිහට පෝෂණය කරන කෙනෙක් ඉන්නවද, ඒ කෙනා නිවෙනෙන් දුරස් වෙනවා. අනිත් පැත්තෙන් මේ අකුසල විතක්ක පෝෂණය නොකර ඉන්න කෙනෙක් ඉන්නවද, එයා නිවනට ලං වෙනවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස. එතකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි විදිහට මේ අකුසල විතක්ක තුන ඉදිරිපත් කරනවා. පළවෙනි එක තමයි අනවඤ්ඤත්ති පටිසංයුක්තෝ. දෙවෙනි එක තමයි ලාභ සක්කාර සිලෝක පටිසංයුක්තෝ. තුන්වෙනි එක තමයි පරානුද්ද යත යතා පටිසංයුක්තෝ. පරානුද්ද යතා පටිසංයුක්තෝ. ඔන්න විදිහට මේ අකුසල විතක්කයෝ තුනකි කියලා මේ තුන ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මොනවද මේ අනවඤ්ඤත්ති පටිසංයුක්තෝ කියලා ඉදිරිපත් කරන්නේ? මොකද්ද? අනුන්ගෙන් අවමන් ලබන නොකමැත්ත පිළිබඳ විතර්කයෝ. කියන්නේ මේ වෙන වෙන කට්ටියකින් දොස් අහන්න තියෙන අකමැත්ත. වෙන වෙන කට්ටියකින් දොස් අහන්න තියෙන අකමැත්ත මත පදනම් වෙච්ච ඇතුළත කතාවක් විතර්ක මේ තැනැත්තට මතුවෙලා එනවා. සමහර වෙලාවට මේක දොස් ඇහිම මගහරින්න කරන විතර්ක වෙන්න පුළුවන් නේද? මෙයාව හම්බුනොත් මේ විදිහේ වචනයක් කියાવી, මේ මිනිසයා මහ මුස්පේන්තුව හම්බුනොත් මොන හරි දෝෂයක් තමයි කියන්නේ කියලා ඔන්න ඔය විදිහට අතුලත කතාවක් යනවා. එහෙම නැත්නම් කිව්වට පස්සේ තාප කරනවා නේද? අතුලතින් මේ මිනිසයාට බයිනවා. මූ මෙහෙම එකක් නේ මට කිව්වේ, මේකට දෙන්න ඕනේ වැඩක් කියලා. අන්න මරන්න හරි ප්ලෑන් කරනවා හිතෙන්. ඇත්තට නොකරට ඔය හිතෙන් මරන්න ප්ලෑන් කරන කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ඔහම නිකන් උපාසක වගේ ඉඳියට මොකද. ඉතින් එහෙම ඇතුළත කතාව වෙන්න පුළුවන්. අන්න අර ප්‍රභවය වගේ තියෙන්නේ මොකද්ද? මේ අනුන්ගේ නාමන් ලබනු කැමති නෑ. ඒ නොකැමැත්ත නිසාම අන්න ඒ හා සම්බන්ධ ඇතුළත කතාවල් මතුවෙලා එනවා. සාමාන්‍ය අර නිකන් ඊගෝ කියන්නේ නිකන් බිග් ෆැට් ඊගෝ කියන්නේ හොඳ තරබාරු ඊගෝ එකක් තියෙන කට්ටියට මේ වගේ ඒවා ටිකක් සැරට බලපානවා. කාගෙන් හරි දොස් ඇහුවොත් එහෙම ඒක දරන්න අමාරුයි. ඊට පස්සේ තමුන් වරදක් නොකරම දොස් ඇහුවොත් එහෙම තවත් දරන්න අමාරුයි. ඊට පස්සේ දොස් කියපු කෙනා තමුන්ගේ හිතට මනාප ප්‍රේමයක් තියෙන කෙනෙක් නෙමෙයි නම් කොහොමත්ම දරන්න අමාරුයි. ඉතින් ඔන්න ඔය විදිහට තියෙනවා. මේ විදිහට මේ වෙන කෙනෙක්ගෙන් දෝෂයක් අවමනක් ලබන්න අකමැත්ත මත පදනම් වෙන විතක්ක. අර කලින් කී විදිහට ඒවා මග හරින්න, ඒ වගේ අවස්ථා මග හරින්න, ඒ පුද්ගලයා හමු නොවි ඉන්න, ඒ වගේ විතක්ක වෙන්න පුළුවන්. ඊට පස්සේ බැනුම් ඇහුවට පස්සේ ශාප කරනවා, ද්වේෂ කරනවා, අර විදිහට මේකට මොනව හරි කරන්න ඕනි කියලා ඒ විදිහේ ඇතුළත කතාවක් යනවා වෙන්න පුළුවනි. ඔන්න පළවෙනි ජාතිය විදිහට ඕක තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ දෙවනුව කියනවා ලාභ සක්කාර සිලෝක පටිසංයුක්තෝ. මේ විදිහට ලාභ සත්කාර කීර්ති ආදිය ලබා ගැනීම පිළිබඳ විතර්ක. ඔන්න දෙවනි ජාතිය සමහර විට ඒ දේවල් අර ලාභ සත්කාර අපේක්ෂාවෙන් ඒවා සැලසුම් කරන විතර්ක වෙන්න පුළුවන්. ඊට පස්සේ ලැබුණහම හෝ නොලැබුණහම ඒ දේ මත පදනම් වෙලා එන විතර්ක වෙන්න පුළුවන්. ලැබුණොත් මටමනේ කිව්වේ, මමනේ මේ කොහොමද අර කට්ටිය මට සලකපු සැලකිල්ල කියලා. ඔන්න එහෙම එහෙම ඒවා යනවා. අනිත් පැත්තෙන් නොලැබුණොත් අන්න නොලැබීම පිළිබඳ සාප කිරීමක් සිද්ධ වෙනවා නේද? ලාභ සක්කාර සිලෝක, ලාභ සත්කාර කීර්ති මේ වගේ දේවල් ආශ්‍රිත විතර්ක. දැන් ඔය පාර්ලිමේන්තුව සුද්ධ කළා ඒ පරණ ඉඳපු කට්ටියටත් ඇති සමහර විට ඔය වගේ විතර්ක බහුලව නේද? මේ කොහෙවත් ඉඳපු එවුන් ටිකක් පාර්ලිමේන්තු ගිහිල්ලා දැකලවත් නැති එවුන් ටිකක් පාර්ලිමේන්තු ගිහිල්ලා අපි එළියට විසි වෙලා අර තිබුණු වරප්‍රසාද ඔක්කොම නෑ කියලා ඔන්න ඇතුළත ලොකු හඬා වැළපීමක් තියෙනවා නේද? දරාගන්න බෑ, දරාගන්න බෑ, දුකසේ කල් ගෙවනවා. අන්න බොහෝ විතර්ක බහුලව කාලෙ ගෙවනවා වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක දෙවනි කොටස විදිහට පෙන්නනවා. අර විදිහට ලාභ සත්කාර කීර්ති ආශ්‍රිත ඒ වගේ දේවල් මත පදනම් වෙච්ච විතර්ක මේ පුද්ගලයෝ තුළ ඇති වෙනවා. තුන්වෙනුව කියනවා පරානුද්ධ යථා පටි සංයුත්තෝ. මේක අමුතුම කතන්දරයක්. මේක සමහර විට ඔය බනහපු ධර්මය අඳුරන්නේ නැති වගේ කට්ටියට අමාරු වෙන්න පුළුවන්. මේකේ මොකද්ද තේන්නේ? අනුන් කෙරෙහි අනුකම්පාවක් එන්නේ වගේ දේවල්, එක එක දේවල් කරලා දෙන්න, අනුන්ගේ සෙත සලසන්න, ඔන්න ඒ වගේ දේවල් සම්බන්ධ විතර්ක. ලෝකෙට යහපත සලසන්න යනවා, යම් යම් පුද්ගලයන්ගේ යහපත සලසන්න යනවා, මේගොල්ලොන්ගේ යහපත අපේක්ෂාවෙන් කල් ගෙවනවා, ඔන්න ඒ වගේ විතර්ක. එතකොට අර විදිහට මෙයාට මෙහෙම මෙහෙම සලකන්න ඕනේ, මේ විදිහේ දේවල් කරන්න ඕනේ, මේ විදිහට මේ දුකක් නොදී මෙයා බලා ගන්න ඕනේ කියලා ඔන්න යම් යම් විතර්ක මතුවෙලා එනවා. ඊට පස්සේ බැරි වෙලාවත් ඒක අසාර්ථක වුණොත් අන්න ඒක ඔස්සේ මහා වෙහෙසක් මතුවෙලා බහුලව විතර්ක කරන ස්වභාවයක් මතුවෙලා එනවා. දැන් අපි හිතමු ගෙදර දොරේ අර ඉන්නවනේ දරුවෝ, එහෙම පණ වගේ රැකගෙන ඉන්න, ආරක්ෂා කරගෙන ඉන්න කට්ටිය. ඒ වගේ කට්ටියට මොනවා හරි අනතුරක් එහෙම වුණොත් ඔන්න දවස පුරාවට එහා සම්බන්ධ ඇතුළත කතාවල් මතුවෙලා එන්න පුළුවන්. ගොඩාක් දෙනෙක්ගේ ජීවිතවල අන්න බිය දනවන්න හේතු වෙන ඇතුළත කතාවක් බවට ඔය දරුමල්ල වගේ අල්ලගත්ත දේවල් පත් වෙනවා. ඒගොල්ලෝ ගෙදරින් පිට වෙලා ඉන්නකොට කොයි වෙලාවෙ නම් ඒගොල්ලන්ට අනතුරක් එවිද කියලා අන්න හිතමින් කල්පනා කරමින් ඇතුළත කතා පවත්වමින් තමයි මේ තැනත් කල් ගෙවන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ මේ කොටස් තුනක් විදිහට පෙන්නුම් කරපු මේ වගේ විතර්ක ජාති තුනක් ගැන අකුසල විතර්කයෝ කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේව හඳුන්වන්නේ. මේ අකුසල විතර්කය තුනක් කියලා මෙන්න මේ තුන හඳුන්වලා දෙනවා. ඊට පස්සේ තමයි අපි අර සඳහන් කරපු ගාථාව දේශනා කරන්නේ. මෙතන මොකද තියෙන්නේ? අනවත්තඤ්ඤති සංයුත්තෝ ලාභ සත්කාරගාරවෝ සහනන්දී අමච්චේහි ආරා සංයෝජනක්කය. මේ විදිහට මේ අනුන්ගෙන් අවමන් නොකිරීම පිළිබඳ, එහෙම නැත්නම් ලාභ සත්කාර කීර්ති පිළිබඳ, එහෙම නැත්නම් සහනන්දී අමච්චේහි මිත්‍ර ඇමතිවරු, හරි, මිත්‍ර අමාත්‍යවරු කියන්නේ ඔය ගෙවල් වල ඉන්න කට්ටිය තමයි, යාළු මිත්‍රව තමයි. ඒ මිත්‍ර අමාත්‍යවරු සමග සතුටු වෙන්න, ඒගොල්ලන්ගේ යහපත සලසන්න, මෙන්න මේ විදිහේ ආරා සංයෝජනක්කය, මෙන්න මේ විදිහේ විතර්ක පැවැත්වීම සංයෝජන ක්ෂය කිරීමට, නැත්නම් සංයෝජන ක්ෂය කිරීම දුරස් වීමට හේතු වෙනවා. නැත්නම් සංයෝජන ක්ෂය කිරීමට පැමිණෙන්න වෙන්නේ නැහැ මේ තැනටට. ඔන්න ඔය විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. අර විදිහට මේ තමුන්ගේ තත්ත්ව පැවැත්වීමක්, අර විදිහේ දොස් නොඇසීමක් සම්බන්ධ, ලාභ සත්කාර කීර්ති සම්බන්ධ, මේ විවිධ පුද්ගලයන් හා සතුටු වීම සම්බන්ධ, ඒගොල්ලන්ට හොඳ කිරීම සම්බන්ධ මෙන්න මේ වගේ විතර්ක ඇතුළත කතාව පවත්වන තැනැත්තා සංයෝජන ක්ෂය කිරීමෙන් දුරස් වෙනවා. හරි, සංයෝජන ක්ෂය කිරීමක් කෙසේ වෙතත් තව තව සංයෝජනය වීමක් තමයි ඕවා තුළ තියෙන්නේ. ඊට පස්සේ කියනවා යෝච පුත්ත පසුන් හිත්වා විවාහේ සංගතා නිච. යමෙක් අමුදරුවන් පැත්තක දාලා විවාහ ආවාහ විවාහ වගේ ඒ වගේ දේවල් හැර දමලා බබ්බෝසෝ තාදිස්සෝ බික්කු පුට්ටං සම්බෝධි මුත්තම. මෙන්න මේ විදිහට කල් ගෙවන තැනැත්තෙක් ඉන්නවාද, ඒ තැනැත්තා භව්‍ය බවට පත්වෙනවා. මොකක් සඳහාද? අන්න සම්මා සම්බෝධිය ස්පර්ශ කරන්න, සාක්ෂාත් කරන්න. හරි, ඔන්න විදිහ අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්න. මොකද ඉදිරිපත් කරන දේ අදහස අර වගේ අකුසල විතර්ක තුනක් විදිහට හඳුන්වපු ඒ ටික නැවත නැවත වඩන කෙනෙක් සංයෝජනශය කිරීමෙන් දුරු වෙනවා. ඒ වෙනුවට අන්න ඒවැයෙන් දුරස් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අමුදරුවන් විවාහ මේ විදියට එක එක සම්බන්ධතා ඇතිකර ගැනීමක් වෙනුවට ඒවා හැරදමා සිටින කෙනෙක්, ඒවා අගේ නොකර සිටින කෙනෙක් අර විදියට සම්මා සම්බෝධියට එහෙම නැත්නම් සංයෝජනශය කිරීමට සමීප වෙනවා කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි ඉදිරිපත් කරන්නේ. එතකොට පැහැදිලි මෙන්න මේ කියන ඇතුළත කතා නිසා වැඩි වැඩියෙන් සංයෝජන ඇතිවීමක් සංයෝජනේ වීමක් තමයි සිද්ධ වෙන්නේ. අර ඇතුළත කතා මොනවද කියලා අර කී දේවල් වල සඳහන් වුණා. එතකොට සමහර ඒවා අපි අකුසල් කියලා දකින දේවලුත් නෙමෙයි. අර සාමාන්‍ය නිකන් එදිනෙදා අහලා පුරුදු අර ඕලාරික අකුසල් වෙනුවට මෙතන පෙන්නුම් කරන්නේ ඊට වැඩිය වෙනස් විදිහේ දේවල් ටිකක්. අර විදිහට මේ අනුන්ගෙන් අවමන් නොලැබීම කියන එක සාමාන්‍යයෙන් හොඳ දෙයක් විදිහට තමයි අපි සලකන්නේ. ලාභ සත්කාර කීර්ති ආදිය ලබා ගැනීම හොඳ දෙයක් විදිහට තමයි සලකන්නේ. අර විදිහට මිත්‍ර ඇමතිවරු තම තමුන්ගේ දූ දරුවෝ හිත මිත්‍රයෝ එක්ක ඒගොල්ලන්ගේ යහපත සලසමින් ඒගොල්ලන්ට අනුකම්පා කටයුතුව කල් ගෙවීම හොඳ දෙයක් විදිහට තමයි සලකන්නේ. නමුත් මේ තුනම අන්න කෙනෙක්ව නිවනෙන් දුරස් කරන සුළුයි. සංයෝජන ෂය කිරීම කොහොම වෙතත් තව තව සංයෝජනය කරන සුළුයි කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ මේ ඉදිරිපත් කරන දේ. එතකොට අපි තමු අර විදියට විතර්ක ඇතුළත කතා මේ වගේ කොටස් තුනකට වෙන් කළා, පෙන්නුම් කරා, නිරූපණය කරා. අකුසල විතර්ක කියන කොටස් තුනක් විදියට නිරූපණය කරා. එතකොට මේ වගේ දේවල් කොහොමද එතකොට මේ දේවල් දුරු කරන්නේ, මේ දේවල් ඉවත් කරන්නේ කියන එක තමයි මෙතන විමසන්න බලන්න තියෙන දේ. මේ අකුසල විතර්කයෝ මේවා දුරු කරන්නේ කොහොමද, මේවා ඉවත් කරන්නේ කොහොමද? දැන් මේ විදිහට මේ බෝ සම්බෝධියට ලං වෙන්න, සංයෝජන ෂය කිරීමකට ලක් වෙන්න මේ දේවල් හැර දමන්නේ කොහොමද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එතකොට සමහර කෙනෙක් හිතනවා දේවල් දොරවල් අතහැරලා ආවනම් රාමු දරුවන් විවාහ ඒවා සම්පූර්ණ කඩලා බිඳලා දැම්මනම් මේ විතර්ක බිඳින්න පුළුවන් වෙයි කියලා. සමහර වෙලාවට ඔය නේද කලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අතහරින්නේ උපක්‍රමයක් විදියට, අර නිකන් ජීවිතේ නිකන් බොහොම නිකන් දුක්ඛිත තත්වයකට වට ගන්නවා. අනේ තියුනේ ඔක්කොම කඩලා බිඳලා දාලා විසි කරලා දැන් එතකොට තවත් නම් ලබන්න සත්කාරයක් ලාභයක් නැහැ කියලා අනේ විදිහේ ජීවිතයට නිගරු කිරීමකින් ඒවා බිඳින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අර විදියට මිනිසුන්ගෙන් අවමන් ලබන තත්ත්වයට පත් වුනොත් නේද එතකොටත් අන්න ඒ දේවල් බිඳින්න පුළුවන්, ඒ දේවල් අදාළ නැති වෙනවා කියන අදහසක් කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් ඔය පැවිදි වෙනවා කියන්නේ ඉතින් ඔය වගේ දෙයක් තමයි නේද ඒක පැත්තකින්. අර විදියට තමුන්ගේ මිත්‍ර ඇමතිවරු ඔක්කොම අතහැරලා දරුමල්ලෝ විවාහ අතහැරලා සංයෝජනේ වීම අතහැරලා ඒ ඔක්කොම කඩලා බිඳලා දානවා. ඊට පස්සේ අර ජීවිත කාලයක් පුරවට එකතු කරගත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය මේ දේවල් ඔක්කොම කඩලා බිඳලා දානවා. ඊට පස්සේ පැවිදි ජීවිතයක් කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් නිකන් අර නිග්‍රහයට පාත්‍ර වූ වගේ ජීවිතයක් කියලා නිකන් කෙනෙක් හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කරන එක්තරා අවස්ථාවක මේ පතක් පාත්‍රයක් අරගෙන හිඟා කාපන් කියන්නේ. මේක නිකන් ලෝක සම්මතයට අනුව මහා නිග්‍රහයක්. පතක් ගෙනතෝ සිඟා කාපිය කිව්වොත් ඒක ලෝකේ මහා නිග්‍රහයක් නේ මහණෙනි කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය විදිහට මේ ශීර්ෂ තුන යටතේ මේ සඳහන් කරන දේවල් සම්පූර්ණ කටලා බිඳලා විසිකලා දැම්මා වගේ අදහසක් මේ පැවිදි ජීවිතය තුළ තියෙනවා. නේද? කෙනෙක් පැවිදි වෙනවා කියන්නේ ඒ වගේ දෙයක්. නමුත් අපි හිතමු පැවිදි වුණා කියලා මේ විදිහේ දේවල් සිද්ධ කරා කියලා. ඒ සිද්ධ කරත් මේ දේවල් අර తాවකාලිකව පොඩ්ඩක් යටිපහුව වුණත් මේවා එහෙම මර්ධනය වීමක් වෙනවා කියලා අපිට ස්ථිර කරන්න බෑ. අර නිකන් తాවකාලිකව අර කරගත්ත වෙනස නිසා මේ දේවල් නිකන් යටිපහුව වෙනවා, මේ දේවල් නිකන් විනාශ වෙලා ගියා වගේ හැඟීමක් දැනෙනවා. නමුත් නුදුරේදීම නැවතත් එමීට එමීට ඒවා මතුවලා එනවා. අර ගිහි ජීවිතයක ලබන්න බැරි වෙච්ච ලාභ සත්කාර සිලෝක අර විදියට පැවිදි ජීවිතයක ලබා ගන්න උත්සාහ ගන්නවා. ගිහි ජීවිතයකවත් ලං කරගන්න බැරි වෙච්ච තරම් මිත්‍ර ඇමතිවරු පැවිදි ජීවිතයකදී ලං කරගන්න උත්සාහ ගන්නවා. ඊට පස්සේ අර කලින් කිව්ව එක වගේ පැවිද්දෙට කවුරු හරි ඇවිල්ලා නිග්‍රහයක් වෙන වචනයක් කිව්වොත් අම්මෝ ඒ මනුස්සට එලෝ එලෝ පහර දෙනවා. ආයේ පලාතක ඉන්න බැරි වෙන්නේ. පන්සල්වල හාමුදුරුවරු එහෙම නැත්නම් ඔය හාමුදුරුවරු පන්සල්වල කියන්නත් බෑනේ. හාමුදුරුවරු ඔය කොසු එහෙම අරගෙන කට්ටිය පිටිපස්සෙන් එලවනවා කියලා එහෙම අහලා තියෙනවද නේද? එහෙම දේවල් තියෙනවනේ. අන්න එහෙම අවමන් කරන්නේ කොහොමද යකෝ මට කියලා? ඔන්න කොස්ස අරගෙන පිටිපස්සෙන් එලවගෙන එනවා. අර පවගේ දවසක කවුද කියනවා මේ කාටද කොස්සෙන් ගහලලු. ඊට පස්සේ ඊට අවුරුදු දෙක විතර පස්සේ ආපහු තව කාමියාටත් ගහලානේ කොස්සෙන් කියලා කිව්වා. ඉතින් මම ඇයි දන්නේ කොස්සෙම ගහන්නේ කියලා. ඊට පස්සේ කියනවා කොස්සමනේ අතේ තියෙන එකින්ද වෙන්නේ නැතිලු. ඒ කියන්නේ නිකන් කොස්ස නැතු කොස්සෙන් ගහන්න අදහසක් නැහැ. කොස්ස මතේ තියෙන ඉඳ ඉතින් අර තරහා ගියාම පොඩ්ඩක් ඉතින් කොස්සෙන් පාරක් වදිනවා. ඉතින් ඒ වගේ අර පොඩි කාලයක් මේව යටිපහුව වෙලා තියුණාට වෙනස්ම ස්වරූපෙකින් මේ කී જાතිම මතුවලා එනවා. කලින්ට වැඩිය බරපතල විදිහට මතුවලා එනවා. ඒකයි තියෙන අවුල. අර විදිහට පැවිද්දෙක්ට කොහොමද එහෙම කතා කරන්නේ? උඹලා ගිහියෝ උඹලගේ මට්ටම දැනගෙන ඉඳපන් කියලා අත දික් කරලා ඇඟිලි දික් කරලා බොහොම සද්දෙට කතා කරනවා අහන්න පුළුවන්. තනි කර මොනවද? අන්න අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ තමයි. නේද? අනුන්ගෙන් අවමාන ලබන්න බෑ මං පැවිද්දෙක්. පැවිද්දෙන්ට කතා කරන විදිහක් තියෙනවා. සීලුවෙන් හිටගෙන කතා කරන්න ඕනේ. අර විදිහට වන්දනා කරලා පටන් ගන්න ඕනේ. මේ යම් යම් චාරිත්‍ර ටික ගැන හර දක්වනවා. ඒවා විදිහට ආවේ නැත්තම් හරියන්නේ නැහැ. ඒවා විදිහට ආවේ නැත්තම් පලාතට ඉන්න හම්බ වෙන්නේ නැහැ. අන්න එහෙම දකින්න පුළුවන්. ඒතකොට සාමාන්‍ය අලුත් කෙනෙක් එහෙම අහම ඒගොල්ලෝ දන්නේ නැහෙනි. මේ මොන මොනවාද කියලා නේද? අපිත් අලුතෙන් එනකොට දැනගෙන ඉඳියේ නෑනේ. එතකොට එහෙම එන කෙනෙක් බොහොම බැනුම් අහන සමහර කෙනෙක්ගෙන්, සමහර ස්වාමීන් වහන්සේලාගෙන්. මොකද හේතුව අර අවමන් කරා කියලා. ඒ තැනත්තගේ අවමන් කරන අදහසක් නෑ සමහර වෙලාවට. ඒ මනුස්සයාට තියෙන මේ තේරෙන්නේ නැතිකම. නමුත් බොහෝ බැනුම් අහන්න හේතු වෙන්න පුළුවන්. එතකොට මේ හාමුදුරුව තුළ රජකල තියෙන්නේ මොනවද? අරවා තමයි. නේද? මේ කෙනෙක් මට අවමන් කරන්න බෑ. මම මේ විදිහට පැවිද්දේ. මේ විදිහේ සත්කාර කළා, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා මට ලබා දෙන්න ඕනේ. මම මේ විදිහේ පැවිද්දේ කියලා. ඒක නිකන් අර take it for granted කියන්නේ. මේක නිකන් මගේ අයිතිවාසිකමක් විදිහට පෙන්눔 කරන්න උත්සාහ ගන්නවා. ඊට පස්සේ ගිහි ජීවිතේක ඉඳියටත් වැඩිය මිත්‍ර ඇමතිවරු වටපිටාවට එකතු කර ගන්නවා නේද? අන්න කෙටි කාලීනව මේව පොඩ්ඩක් යටිබහ වුණත් නුදුරේදීම නැවතත් අර පරණ පුරුදු විතර්ක ටිකම රජ කරනවා. ඒවම මතුවලා එනවා. එතකොට මේවා නිකන් කඩලා බිඳලා දැමීම తాවකාලිකව මොකද්දෝ වෙනවා වගේ තේරුණත් දීර්ඝ කාලීනව මේ විතර්ක මර්ධනය කිරීම සඳහා උදව් වෙන පාටක් නෑ. එහෙනම් කොහොමද මේක මර්ධනය කරන්නේ කියන ප්‍රශ්නය එනවනේ. එතකොට මම අර කලින්ම මුලින්ම පටන් ගන්නකොට කිව්වා මේ ඉස්සර හඬ නගා කියපු කතාවක් තමයි මේ ඇතුළත කතාවක් බවට පත් වුනේ. හරිද? හඬ නගා කතා කිරීම තුළ යම් කිසි විදියක ඒක ඒක අල්ල ගන්න පුළුවන්. ඒකේ තියෙන අනතුරු අඩුයි හඬ නගා කතා කරනකොට. නමුත් ඇතුළත කතාවක් බවට පත් වුන ගමන් ඒකේ අනතුරු ටිකක් වැඩි වෙලා එනවා. මොකද හේතුව ඇතුළත කතාව අහු වෙන්නේ නැහැ ගොඩ දෙනෙට. අල්ල ගන්න අමාරුයි. ඒ වටපිටාවේ තියෙන දේවල් වල මුලා වෙලා මෙතනට දන්නෙත් නැහැ මොන විදිහේ ඇතුළත කතාවක්ද මේ යන කතාව කියලා. එතකොට ඒ විදිහේ දෙයක්නේ තියෙන්නේ. එතකොට එහෙනම් මේ ඇතුළත කතාව මර්ධනය කරන්න, මේ ඇතුළත කතාව දුරු කරන්න අවශ්‍ය ක්‍රමවේදය තමයි, පුහුණුව තමයි මෙන්න මේ භාවනාවක් කියලා කියන්නේ. ඒක තුලින් තමයි මේ ඇතුළත කතාවට බෙහෙතක් තියෙන්නේ. එහෙම නැතුව අර විදියට නිකන් තාවකාලිකව පොඩ්ඩක් එහෙම කරගත්තා කියලා එච්චරම සැනසීමක් ලැබෙනව අඩුයි. පැවිදි ජීවිතයක් ගෙවුවත්, ගිහි ජීවිතයක් ගෙවුවත් ඇතුළත කතාව බහුලව පවතිනවා. එතකොට ඒක මර්ධනය කරනවා නම් ඒ සඳහා යම්කිසි පුහුණුවක්, භාවනාවක් හරහා තමයි එදේ කළ යුත්තේ. ඒ සඳහා මම මෙහෙම අදහසක් කියන්නම්. මෙන්න මේ ඇතුළත කතාවට සවන් දීමම තමයි භවනාව බවට පත් වෙන්නේ. හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා කියන එක අපිට වෙනස් විදිහක කිව්ව හැකි, සිහිය පිහිටව ගන්නවා කියලා. මේ විදිහේ ඇතුළත කතාවක් සිද්ධ වෙන බවට සිහියක් පිහිටව ගන්නවා. ඒක තමයි. එතකොට මෙන්න මේ ඇතුළතින් කියන කතාවට හොඳට සවන් දෙන්න ඕනේ. ඒ සවන් දෙන්න හැකියාව හරි අඩුයි අපිට. එකක් අර බාහිරේ ශබ්ද නගා කරන කතාවක් වෙනකොට ඇතුළත කතාවක් බවට මේක පත් වෙලා තියෙන නිසා. ඇතුළත කතාව අර අන්ධකාරයක් තුල, අසිහියක් තුල තමයි සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට එක පාට පැය ගානක් කියෝ කියෝ ඉඳලා එක පාට තේරෙනවා මම මෙහෙම දෙයක් කියෝ කියෝනේ මේ ඇතුළත ඉන්නේ කියලා. මේ මිනිහට සාප කරගෙනේ මම මේ ඉන්නේ කියලා නේද? මේ වෙච්ච සිදුවීම පිළිබඳ දුක් ගනිමින් ඉන්නේ මං ඉන්නේ කියලා. නැත්තම් මේ මිත්‍රාමතිවරේ පිළිබඳ ආලෙන්නේ පේමෙන්නේ මං ඉන්නේ කියලා. ওই විදියට හිතෙන්න පුළුවන් එකපාරට. අහු වෙන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට වෙන්නේ මොකද්ද? මේ ඇතුළත කතාව අපිට නොදැනීම ඇතුළතින් ගලාගෙන යන දෙයක්. අපිට හසු නොවීම අන්ධකාරය තුළ රජ වෙන දෙයක්. මේ ඇතුළත කතාව රජ වෙන්න හේතුවම තමයි අන්නේ අන්ධකාරය. මේ ඇතුළත කතාව තැහුම්කන් නොදීමම තමයි එයා තව තව පෝෂණය වෙන ක්‍රමවේදය. ඉතින් ඒක නිසා අන්න මේ ඇතුළත කතාව මර්ධනය කරන්න ඕන නම්, දුරු කරන්න ඕන නම්, ඒකේන ඇතුළත කතාව වළක්වන එකවත්, ඇතුළත කතාව කඩලා බිඳලා උත්සාහ දාන්න උත්සාහ කරන එකවත් නෙමෙයි එයා කළ යුත්තේ. ඒ වෙනුවට මේ කතාවට හොඳට අහුම්කන් දෙනවා. අහුම්කන් දෙනවා. හොඳ සිහියෙන් දැනගන්නවා මෙන්න මේ විදිහේ කතන්දර ටිකක් මාතුල යනවා කියලා. මේ සිදුවීම අලලා ඇති වෙන ගොතෙන කතන්දර ටිකක් මාතුල යනවා. මෙයා කරපු නිග්‍රහය මත පදනම් වෙච්ච කතන්දර ටිකක් මාතුල යනවා. ඔන්න ඔය විදිහට මේ ඇතුළත කතාවට අහුම්කන් දීමම තමයි ඒක දුරු කරන ක්‍රමවේදය. එහෙම නැතුව තලලා පොඩි කරලා දැම්මයි කියලා ඒවා නැති වෙන දේවල් නෙමෙයි. අර විදිහට අවුල් කරලා දැම්මා කියලා ඒ දේවල් නැති වෙන දේවල් නෙමෙයි. ඒක හින්දා මේ විදිහේ පුහුණුවක යෙදෙන කෙනෙක් අපි කියනවා නිරන්තරයෙන් මෙන්න මේ විතර්ක, මේ ඇතුළත කතාවලට ඇහුම්කන් දෙන්න කියලා. එහුම්කන් දෙනවා කියන්නේ යා කියන දේවල් කරනවා කියන එක නෙමෙයි. එහෙම වුණොත් මාර ප්‍රශ්නයක් වෙනවනේ. වෙන දානන් ඇතුළත මරන්න ප්ලෑන් කරලා නැවතුවා, දැන් මරන්න වෙනවනේ ඒක කරන්න කියොත්. නෑ එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට ඒ කියන එක හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා. දැන් පහුගිය දවසක මේ සතිපාසල වැඩසටහනක් ඒ ළමයින් මම දන්නෙත් නෑ ඔය දුරස්ත වැඩසටහනක් ඔස්ට්‍රේලියාව පිරිසකට සම්බන්ධ වෙනුනා Q&A එකකට විනාඩි 30යි. එතකොට එතන ඉඳලා ළමයි 10ක් විතර අවුරුදු 10 14 වගේ වයස් වල කට්ටිය කියලා කිව්ව හැකි. ඒ කෙනෙක් ඔන්න ඔය ඇතුළත කතාවක් පිළිබඳ යම් කිසි විදියක මේ මෙන්න මේ මේ විදිහ හිතුවිලි ටිකක් මට ගෙතුණා වගේ කතාවක් කිව්වා. මං ඉතින් ඇහුවා ඒක මොකද්ද මේ දැන් කරන්න වෙන්නේ කියලා මේ 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 විදිහේ ඇතුළත මේ විදිහ දෙයක් යනවා නම්. එතකොට අවුරුදු 10ක වගේ ළමයි දුකෝද කොහොම හරි පොඩ්ඩක් වෙලා කල්පනා කරලා මේක කියාපි මේ මම මේක මේ ඇක්සෙප්ට් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. මේක ඇක්නොලෙජ් කරන්න ඕනේ ඇක්සෙප්ට් කරන්න ඕනේ. මේක තමයි මේ මට කරන්න තියෙන දේ කියලා යාම කියනවා. කියනට පුහුණුවේ යෙදෙන කෙනෙක්ට ඒ පුහුණුව තුලිනුත් මාර්ගයේ පෙන්වන ගතියක් තියෙනවා. දැන් ඕක කියලා දෙන්න බෑනේ ඔය ළමයාට කවදාවත්. කියලා දෙන්න අමාරුයි. ඒ වෙනුවට එයා පුරුදු වෙනකොට ওই විදිහේ ඒ දේවල් සාකච්ඡාවට මතුවලා එනකොට තමයි මේවා ගැන කතා බහ කරන්න පුළුවන්. එතකොට එයාම කියනවා මේක මේ ඇක්නොලෙජ් කරන්න ඕනේ. මේක ඇක්සෙප්ට් කරන්න ඕනේ. මෙහෙම කතාවක් මා තුළ තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඒක තියෙන බව දැනගනිමින් කල් ගෙවීමම තමයි මෙතන මේ අහුන්කන් දීමක් සවන් දීමක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ නැවත නැවත නිරන්තරයෙන් සිද්ධ වෙන මේ ඇතුළත කතාවලට සවන් දීමම තමයි ක්‍රමවේදය. සවන් දෙනකොට තේරෙනවා මේක සමහර වෙලාවට අර වෙන කෙනෙක්ගෙන් ආවමන් ලබන්න කැමති නැති දේ මත පදනම් වෙලා එන විතර්ක. සමහර වෙලාවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වගේ දේවල් මත පදනම් වෙලා එන විතර්ක. සමහර වෙලාවට අර විදියට මිත්‍ර ඇමතිවරු ඔය පේමෙන් තියාගෙන ඉන්න කට්ටිය ගැන මත වෙලා එන විතර්ක කියලා මෙන්න මේ විදියට මේ විතර්ක හඳුනා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ හඳුනා ගැනීම ඒවට සිහිය පිටවා ගැනීම ඒවට සවන් දීමම තමයි ක්‍රමවේදය. හැබැයි වැඩේ කියන්නේ සවන් දුන්න පමණින් බුස් ගාලා නැති වෙලා යන්නේ නැහැ. නේද? සමහරු හිතනවා නිකන් සවන් දුන්න පමණින් අතුරුදාන් වෙන්න ඕනි කියලා. එහෙම එකක් නැහැ. එහෙම පොරොන්දුවක් කවුරුත් අපිට දීලා නැහැ. ඒ වෙනුවට මේක සවන් දීගෙන ඉන්නවා. සිහියෙන් දැනගනිමින් ඉන්නවා. ඒ ඉන්නකොට අපි තව මාස ගණන් අවුරුදු ගණන් යනවා මේවා බල බිඳෙන්න. හරි. බල බිඳෙනවා නම් බල බිඳීම සඳහා කළ යුතු අනුග්‍රහය තමයි මේ තියෙන්නේ. ඒ අනුග්‍රහය කරමින් කාලයක් ඉන්නකොට තමයි තේරෙන්නේ ඔන්න මගේ ඇතුළත කතාව දැන් නම් යම් පමණකට වෙනස් වෙලා කියලා. නේද? අර විදියට කෙටි කාලිනව දවසකින් දෙකකින් නම් හිතන්නව ටච් කරන්නවත් බැරි දේවල් මේ. නමුත් දීර්ඝ කාලිනව අර විදියට භාවනාවක පුහුණුවක යෙදෙන කෙනෙක්ට තේරෙනවා ඉස්සර මගේ ඇතුළත කතාව අර විදියට මේ නම්බු නාම කීර්ති ප්‍රශංසා වගේ දේවල් මත පදනම් වෙලා ගෙතුණු කතාවක්. දැන් ඒක තාමත් තියෙනවා. හැබැයි ඉස්සර තරන් නෑ වගේ කියලා තේරෙන්න පුළුවන්. නේද? අන්න මගේ ඇතුළත කතාව මේ ඇතුළත තියෙන නොයිස් එක සද්ද කියවිලි ගතිය දැන් පමණකට අඩු වෙලා තියෙනවා වෙනස් වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. තාමත් කියවනවා. නමුත් ඉස්සර තරම් නැහැ. නේද? අන්න ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් මේ කෙනා තුළ සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙන්නේ කාලෙත් එක්ක කාලයක් පුරාවට අර විදිහට මේවට අහුන්කන් දීම මත තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වාර විදිහට එළියට එන දීම තුල අර තුවාලයකින් සරව ගලනවා වගේ මේවට ගලන දෙනවා. ඒක වළක්වන්න හොඳ නැහැ. ඒකට එන්න දෙන්න ඕනේ. ඒක යටිපහුව කරන්න හොඳ නැහැ. ඒක මර්ධනය කරන්න යන්න හොඳ නැහැ. එනකොට තේරෙනවා සමහර වෙලාවට දශක ගණන් කුණු වෙච්ච දේවල් මේ තුල තියෙනවා. දශක ගානක් පැහැවපු දේවල් මේ තුල තියෙනවා. ඉතින් මේ දේවල් මෙහෙම මා තුල තබමින් තමයි මේ දේවල් මම මා තුල තියෙමින් තමයි මෙච්චර කාලයක් මම ගනුදෙනු කරලා තියෙන්නේ මේ ලෝකෙත් එක්ක. ආතතිය අහේතුකයි කියලා හිතුවට ආතතිය අහේතුකම නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දේවල් දකිනකොට තමන් තුළින්. මේ මම නිරන්තරයෙන් ආතතියෙන් ඉඳලා තියෙන්නේ මේ අවුරුදු ගාණක් දශක ගාණක් මේ කුණු වෙච්ච මේ සැරව ගොඩක් නිසා. හරි. මේ විදිය දෙයක් දකින්න පුළුවන්. දැන් අද කාලේ ඔයගේ කට්ටියට මරු බේතක් තියෙනවා මේ මොකද්ද ඔය රේජ් රූම් එකක්. රේජ් රූම් කියලා. ඒක තියෙන්නේ මෙහෙම දෙයක් තමයි. මොකද්ද? හොඳ නිකන් කම්පියුටර් මොනිටර් ඔය වගේ බඩමුට්ටු සහිත කාමරයක් තියෙනවා. ඒ කාමරේට යනවා මේ තැනත්තා ගෙවන්න ඕනේ, ටිකට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ යනකොට සේෆ්ටි ග්ලව්ස්, මේ සේෆ්ටි ග්ලාසස්, ගොගල්ස් අනම්මන ඔක්කොම දීලා අර බේස්බෝල් බැට් එකක් වගේ බැට් එකකුත් දෙනවා. ඉතින් ගිහිල්ලා අරකට ගිහිල්ලා ඇති පමණ තමුන්ගේ අර තියෙන වෙහෙස පීඩාව, තමුන්ගේ අර තියෙන ද්වේෂය වගේ දේවල් පිට කරලා තලලා තලලා එන්න පුළුවන්. අර මොනිටරේ තලලා තලලා, අර කම්පියුටරේ කීබෝඩ් තලලා, බිදුරු පොල තලලා, ඔක්කොම තලලා එන්න පුළුවන්. මේ ගෙවලා යන්න ඕනේ. පෑයක වගේ අපොයින්ට්මන්ට් එකක් දාලා ගිහිල්ලා තලලා තලලා ඇහැකි. ඔන්න අද කාලේ හදාගෙන තියෙන විසඳුම් ඕවා. ඔය ලොකු ලොකු ලෝක ප්‍රසිද්ධ නිකන් හොඳ ජීවන මට්ටමක් තියෙනවා කියන නගරවල ඕවා බහුලව දකින්න පුළුවන්. හරි. දැන් මේ ලංකාව වගේ රටකට ආවොත් ඉතින් ගෙවල් දොරවල් වල හට්ටි මුට්ටි පොලේ ගහලා ඒවා කරගන්නවනේ. ඒක ඉඳ එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් අර වගේ රටක නැත්නම් අර වගේ නගරයක ජීවත් වෙන මිනිස්සුන්ට හැම පිට කරගන්න අමාරුයි. මේ අපාර්ට්මන්ට් එකේ වැඩි සද්ද කරොත් එහා අපාර්ට්මන්ට් එකෙන් කොම්ප්ලේන් එකක් එනවා. මේගොල්ලන්ගේ සද්ද වැඩි කියලා. ඉතින් හට්ටි මුට්ටි පොලේ ගහන්න අමාරුයි. කෑ ගහලා වාද විවාද කරන්න අමාරුයි. ඉතින් අර රේජ් රූම් එකකට මේ යන්න වෙනවා සමහර වෙලාවට අර තියෙන ආතතිය පිට කරගන්න. නේද? අන්න සමහර විට දශක ගාණක් පැසවපු දේවල්. පැසවපු දේවල් අන්න මේ විදියට පිට කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ විවිධ උපක්‍රම කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. තව කෙනෙක් පොරවක් වගේ එකක් අරගෙන දරපාලන වෙන්න පුළුවන්. තවත් කෙනෙක් වෙන මොකක් හරි වැඩක් කරනවා වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ දේවල් වලින් මේ తాවකාලිකව යම් සහනයක් ලබා ගත්තත් අර රෝග නිදහනේ විදිහට අර ඇතුළත කතාවක් මේ විතර්ක තියෙනවා. එතකොට ඒවා අපිව නිවනෙන් දුරස් කරන සුළුයි. නිවන කියන විදිහට මෙතෙන්දි පෙන්වන්න පුළුවන් මේ හිතේ තියෙන විවේකයක් සැනසීමක්. විවේක සැනසීම නැති කරන සුළුයි මේ දේවල්. රාතති ඇති කරන සුළුයි මේ දේවල්. එතකොට මේ දේවල් වලින් මිදෙන ක්‍රමවේද විදිහට පෙන්වන්න පුළුවනි. අර ගොජ දම දම එනකොට ඒවට ඇහුම් කන් දීමක්, ඒවා ඔහෙ ඕන විදිහක හිතූ හිතූ විදිහට මතුවලා එන්න දීමක් තමයි ක්‍රමවේදය. ඉතින් එහෙම මතුවලා එනකොට ඒවට ඇහුම් කන් දෙනකොට පහසු වීම කියලා අපිට කියන්න බෑ. ওই ටික මතුවලා එනකොට මහනිකන් කර්කශ ගතියක් තමයි දැනෙන්නේ. කටුවෙනිනවා වගේ තමයි දැනෙන්නේ. මේවට ඇහුම්කන් දෙනකොට මේ දරාගෙන ඉන්න අමාරුයි. නමුත් අමාරුවෙන් හරි මේ දේවල් වලට ඇහුම්කන් දීමක්, සිහියෙන් මේ දේවල් දැන දැක ගැනීමක් කියන දේ කාලයක් තිස්සේ පුරුදු කිරීම තුළ මේ තැනතර දකින්න පුළුවන් මෙන්න මේ විදියට මා තුළ දියුණු මේ අකුසල විතර්කයන් යම් පමණකට වෙනස් වෙලා තියෙනවා. ඒක වැඩි වැඩියෙන් හිත තුළ සැනසීමක් විවේකයක් සඳහා නිවන දිහාවට නැඹුරුවක් සඳහා හේතු වෙලා තියෙනවා කියලා දැක දැනගන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවත් එවැනි අනුග්‍රහයක් සඳහාම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. තාමත් කාලෝචිත මාතෘකාවක් ගැනද ඇත්තටම මම ලොකු ස්වාමීන් වහන්සේලා කමඨහනක් සුද්ධ කරගත්තේ මේ සම්බන්ධයෙන්මයි. ඉතාම කාලෙසින් මාතෘකාව කරද්දී කතා කරපු
නිරෝෂ්ට හරියන දවස
ඔය මාත් ලැබුණාද දැන්නේ මම අපේ උදේ මේ ලොකු ස්වාමීන් වහන්සේකින් මේවා විතක්ක නෙමෙයි ස්වාමීන් වහන්සේ කෙලින්ම ප්‍රපංච විතක්ක ලෙවල් එකේ නවතින්නේ නැහැ ප්‍රපංචම තමයි ඉතින් ප්‍රපංච දිහා තමයි බලන් ඉඳ ට්‍රයි කරේ ඒක නවතින්නේ නැහැ දිගටම යනවා පස්සේ අර මට නිකන් දැන් කියපු නිසා කියනවා අර සෙන් බුද්දිසම් වල තියෙනවා රේන් ටෙක්නික් කියලා recognize, identify, acknowledge and non-judgmental කියලා. ඒකත් කියන්න දෙතුනා. ඒකත් try කරා. ඉතාමත් කාලසිත මාතෘකාවක් යටතේ ඒ ධර්ම දේශනාව සිද්ධ කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සියලු ආධ්‍යාත්මික බලාපොරොත්තු මේ ආත්මවාරදි මේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. අපටත් මේ ධර්ම දේශනාව නිවන් අවබෝධය සඳහාම හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාව ඇතුව අවසරයි. කාටරි ප්‍රශ්නක් තියෙනවා නම් ඔබ වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන් නම් එහෙමයි. එහෙම නැත්නම් හොඳයි. එනම් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ.
සකේ හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං පච්චයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ.
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා උපචායිනෝ චතරෝ ධම්මා දන්ති අයවනෝ සුඛම් බලං ආය රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මෙව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවසං බුද්ධ පුත්තං නමාමහං.
සාදු පත්තේ හැම දෙනාටම තේරුවන් සර්.
තේරුවන් සර්නේ ස්වාමීන් වහන්සේ.
තේරුවන් සර්නේ ස්වාමීන් වහන්සේ.